හොඳයි, අපි දේශනාව පටන් ගන්නවා. තිසරණ සිල් සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පූර්ණං, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්තුන්ලා හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. දේශනාවේ දායකත්වය මාතර තෙලිච්චවිල කඩුකන්න දිමුතු නිවසේ පදිංචි විජේදාස හේවගේ මහත්මයා ඇතුළු උද්දිත ලංකා සහ ඉසුරු එරංග කියන පුතුන් දෙදෙනා ප්‍රධානව පින්තුන් මේ දේශනාවට දායකත්වය ගෙන කටයුතු කරනවා. පින්වත් විජේදාස හේවගේ මෙතුමන් ප්‍රදාන පිනතුන්ගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අද මේ දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තිබෙන්නේ මේ සංසාර දුක සහ මේ පුණ්‍ය සංස්කාරයන්ගේ ඵලදායිතාවය පිළිබඳ දේශනාවක් කරන්න කියලා. පින්වත්නි, මේ සංසාරය කියන එකේ කෙලවරක් නැති එකක්, ඒක මහා බිහිසුණු එකක්. එතකොට ඒකට හේතුව පරමාර්ථ සත්‍ය අවබෝධ නොවීමම නෙමෙයි. දැන් සමහර අය හිතනවා පරමාර්ථ සත්‍ය දැක්කාම හරි කියලා. ආර්ය සත්‍ය දැකීමෙන් සසර දුක ඉවර වෙන්නේ. පරමාර්ථයම දැක්කට හරියන්නේ නැහැ. එතකොට පරමාර්ථ වශයෙන් විග්‍රහ කරගන්නවා කියන එක සාමාන්‍යයෙන් බුදුරජාණන්සේගේ දේශනාව ඇතුළේ කරන්න පුළුවන් එකක්. ආර්ය සත්‍ය විභාගයෙන් තමයි සසර දුක ඉවර වෙන්නේ. සමහර අය හිතනවා සම්මත සත්‍යයෙන් පරමාර්ථ සත්‍යයට ගියාම නිවන් දකින්නවා කියලා. ලංකාවේ මිනිසුන්ට හුඟා පැටලිච්ච තැන. ආර්ය සත්‍යයට එකතු වුණාමයි නිවනටපත් වෙන්නේ. එතකොට දැන් මේ පින්තුන් කියන කාරණේ බොහොම ලස්සන මාතෘකාවක්. බිහිසුණු සසර, සංසාරේ බිහිසුණු බව බුදුරජාණන්සේ පණවලා උන්වහන්සේ වදාලා මේ සසර යන්න හේතුව. උනාසේ වදාලා දීගමද්දානං සන්ධාවිතං සංසරිතං මමං චේව තුම්මා කංච. පින්වත් මහණෙනි, ඔබද මමද අප දෙදෙනාම මමං චේව තුම්මා කංච. ඔබයි මමයි අප දෙදෙනාම දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආවේ දුක්ඛේ අඥානං දුක්ඛාරිය සත්‍ය අවබෝධ නොවිච්ච නිසයි. දුක්ඛ සමුදය අඥානං දුක්ඛ සමුදයාරිය සත්‍ය අවබෝධ නොවිච්ච නිසයි. දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධාරිය සත්‍ය අවබෝධ නොවිච්ච නිසයි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං දුක්ඛ නිරෝධ කිරීමේ ප්‍රතිපදාවක් අවබෝධ නොවිච්ච නිසයි. අවබෝධ නොවිච්ච නිසයි කියලයි බුදුරජාණන්සේ වදාළේ. ඊට පස්සේ මේ මහත්තුරු යොදන පාත්‍රිකාවේ තියෙන ඊළඟ වචන තමයි මේ පුණ්‍ය සංස්කාරයන්ගේ ඵලදායිතාවය. පුණ්‍ය සංස්කාරයන්ගේ ඵලදායිතාවය කවදාවත් සසර දුක ඉවර කරගන්න ලොකුවට උපකාර කරන දෙයක් නෙමෙයි. සසර සැපදායක කමට පින උපකාර කරනවා මිසක් සසර දුක නිවා ගැනීමට පිනේ උපකාරයක් පිනේ උපකාරයක් නැම කියලා කියන්න බෑ. පින උපකාර කරන්නේ සසර සැප පිණිසයි. එතකොට පින් කරන එක මොකක්ද ඕනේ නැද්ද? පින්වත්නි මේ පින කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි වගේ එකක්. පින නැති වුණොත් එහෙම සසර ධර්මාවබෝධයට තියෙන පරිච්ඡේදය අහිමි වෙලා යනවා. ඕක තමයි වෙන්නේ. පින නැති වුණොත් ඕක වෙනවා. ඇයි? පින්වත්නි අද ඔය පින්තුන්ලාගේ ජීවිතේ බෝක්කුවක් ඇතුලේ නම් ජීවිතේ තියෙන්නේ. එයාට ධර්මයට උවමනා වෙන්නේ නැහෙනේ. දැන් මේ වෙලාවේ සිංගමන් යදිනවා පාරේ මිනිස්සු. එයාට චතුරාර්ය සත්‍ය අවබෝධයට උවමනාවක් එනවද? එයාට ඒක ගැන නෙමෙයි, එයාට බලාපොරොත්තු තියෙන්නේ කොහොම හරි එදා වේල හම්බ කරගන්නනේ. ඒතර යම් කෙනෙක්ගේ සුවදායක ජීවිතය කියන්නේ පිනේ ප්‍රතිලාභයක්. සුවදායක ජීවිතය කියන්නේ මොකද්ද? පිනක ප්‍රතිලාභයක්. ඒ සුවදායක ජීවිතය කියන එක නැතුව ධර්ම අවබෝධය පැතර ඉන්නත් බෑ. හැබැයි සුවදායක ජීවිතයෙන්ම ධර්ම අවබෝධය ඇහිලත් යන්න පුළුවන්. ඒ කියන්නේ සමහර දෙවරුන්ට ධර්ම අවබෝධයක් නැහැ. ඇයි? දුක කියන එකක් දන්නේ නැහනේ. දැන් දෙවිවරු අතර උපදින්නේ කෙනෙක්ගේ පින නිසානේ. දැන් කෙනෙක්ගේ පින නිසා තමයි දෙවිවරු අතර උපදින්නේ. සමහර දෙවරු බුදුරජාණන්සේගෙනවත් දන්නේ නැහැ. චූල තණ්හා සංකේ සූත්‍රය බලන්න. චූල තණ්හා සංකේ සූත්‍රයේ තණ්හාව ගැන සක්‍රදේවෙන්දර ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන්සේ වේදනාව අරමුණු කරලා උත්තරය දෙනවා. වේදනා පච්චය තණ්හාවෙන් නැත්තේ වේදනාව නිරුද්ධ වී යන ආකාරය දැක්කම තණ්හාව ගොඩ නැගිලා උත්තරයක් දුන්නම එතකොට ඒ සක්‍රදේවේන්ද්‍රය බුදුරජාණන් වහන්සේට දකුණු දන මණ්ඩල යන යා වන්දනා කරලා පිටත් වෙලා යනවා. අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ හිතෙනවා මෙයාට මේක තේරුණේ නැහැ වෙන්න ඇති කියලා. සක්‍රදේවේන්ද්‍රයාට මේ කතාව තේරෙන්නේ නැතුව ඇති කියලා යාට හිතිලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ළඟට යනවා. ගිහින් අහනවා ඔබගෙන් බුදුරජාණන් වහන්සේගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා නේද? ඔව් කිව්වා. ඒකට බුදුරජාණන් වහන්සේ උත්තරයක් දුන්නා නේද? මම ඒ උත්තරය දැනගන්න ආසයි. කියවම සක්‍රදේවේන්ද්‍රයා හැම වෙලාවෙම කතාව වෙනස් කරනවා. යාට තේරිලා නැහැ ඒක. ඒ වෙලාවේ අර අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අභිඥාපාදක සමාපත්තිය නැගිටලා මහපොට ඇඟිල්ල බිමට තද කරලා වයිජන්ති ප්‍රාසාදේ කරකෝල තෑරියා කියනවා. එතකොට එකපාරම සිතුවිලි ගලන්න පටන් ගත්තලු සක්‍රදේවේන්ද්‍රයාට. මං අහපු ප්‍රශ්නේ මේක, බුදුරජාණන්සේගේ උත්තරේ මේක කියලා. එතකොට වයිජන්ති ප්‍රාසාදේ හිටපු දෙවිවරු විශාල පිරිසක් හිටියලු. ඒගොල්ලෝ ඇහුවලු මේ අනේ සක්දෙවිඳුනි, ඒ ඔබගේ ගුරුවරයාද කියලා. ඒ ඔයා අදහන ගුරුවරයාද? ඔයා ආවේ මේ සමාධිය දියුණු කෙනෙක් ආවේ, යා ගුරුවරයාද කියලා. එතකොට සක්‍රදේවේන්ද්‍රය කොල් නෑ, ඔය ගුරුවරයා නෙමෙයි, මගේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක්, උන්වහන්සේගේ අවශේෂ ශ්‍රාවකෙක් ඔය ආවේ කියලා. එතකොට ඒ වයිජන්ති ප්‍රාසාදේ ඉන්න දෙවරු බුදුරජාණන් වහන්සේ ගැනවත් ගුරුවරයෙක් ගැනවත් දන්නේ නෑ. හැබැයි සැප ජීවිතේ. එහෙනම් මේ බුදු කෙනෙක් ගැන උනත් දන්නේ නැති දෙවරු හරියට ඉන්නවා. මේ මනුස්ස ලෝකේ ඉන්නේ දැන් සමහර රටවල නෝ බුදුරජාණන්සේ නම පහළ වුණා කියලා දන්නේ තියයි. දැන් සමහර ඉන්න පුළුවන් ඔය අප්‍රිකා මහද්වීපයේ වගේ තැන්වල බුද්ධ කියලා වචනයක්වත් එයා බෞද්ධකමක් වම් මොකක්වත් දන්නේ තියයි. ගෝත්‍රික කණ්ඩායම් ඉන්න පුළුවන්. ඒ වගේ පින්වත්නි මේ මනුස්ස ලෝකේ වගේම දෙවිවරු අතර පවා එහෙම ඉන්න. ඒ කියන්නේ දෙවිවරු අතරට යන්නේ පින බලවත් වෙලා. හැබැයි ඒ පින බලවත් වෙච්ච තැනක වුණත් පින්වත්නි සත්‍ය අවබෝධයට අපහසුකම් තියෙනවා. ඒකනේ බෝධිසත්වවරු මනුස්ස ලෝකෙට එන්නේ. සත්‍ය අවබෝධ කරන්නේ මනුස්ස ලෝකෙදී. හේතුව මේ දුක සැප දෙකම උභයාර්ථයේ තියෙන්න ඕන සත්‍ය අවබෝධයේ. ඇයි? දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරගන්න බෑ දුක දැනින් නැත්නම්. දැන් බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනකොට අවුරුදු ලක්ෂයකට වඩා වැඩි කාලවල බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ නැහැ. 100ට වඩා අඩු වුණොත් ඒත් පහළ වෙන්නේ නැහැ. ආයු අපේක්ෂාව ලක්ෂයත් 100ත් අතර තියෙන ඕන ආයුෂ. සාමාන්‍ය වැඩිම ආයු අපේක්ෂාවක් ඇති කාලෙක පාලන බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ අවුරුදු 80,000ක් විතර. ලක්ෂයට වඩා වැඩි ආයු අපේක්ෂාවන් තියෙන කාල තියෙනවා. ඒක ඒ අලක්ෂයට වඩා වැඩි ආයු කාලයක් තියෙන කාලවල බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒකට ඒ කාලේ දුක ගැන කිව්වට දුක තේරෙන්නේ නැහැ. හේතුව ඒ කාලේ ලෙඩ විදියට සලකන්නේ බඩගින්න කියනවා. මේ දාඩිය දාන එක ලෙඩක් විදියටලු සලකන්නේ. ඒ කියන්නේ එච්චරට ලෙඩ නැහැ කියනවා ඒ කාලේ. දැන් දාඩිය දාන එක ලෙඩක් විදියට සලකනවා නම් බඩගින්න ලෙඩක් විදියට සලකනවා. නිදිමත ලෙඩ විදියටලු සලකන්නේ. නිදිමත එනකොට ආයක තමයි ලෙඩේ කියනවා. ඒ කියන්නේ එච්චරට ලෙඩ නැහැ. සෙම කිපෙන්නේ නැහැ, වාතය කිපෙන්නේ නැහැ, පිත කිපෙන්නේ නැහැ, ඍතු විපර්යාස නැහැ, ස්වභාවික අනතුරු නැහැ. ඒතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේව පහළ වෙන්නේ නැහැ කියනවා. ඇයි? ජාති දුක, ජරා දුක, ව්‍යාධිය, ශෝකය, පරිදේවය, දෝමනස්ස කියන කියන්න බෑ. කිව්වට බුදුරජාණන් වහන්සේලාට වෙහෙස විතරයි ඉතුරු වෙන්නේ. 100ට වඩා අඩු කාලෙවල පහළ වෙන්නේ නැහැ. ඒතකොට කෙලෙස් හොඳටම අවුල්. දැන් මේ කාලේ කෙලෙස් උඟා බලවත්නේ. පොඩි සිතුවිලි මාත්‍රයක් මුළු පැවිද්දෙක්ම වනසන්න පුළුවන්. ඒ ගිහියෝ ගැන මොන කතාවද? එක සිතුවිල්ලක් පැවිද්දෙක්ගේ මුළු ජීවිතේම අවුල් කරන්න පුළුවන්. එහෙනම් මේ කාලෙත් පින්වත්නි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ ආයේ. මේ කියන්නේ දැන් මේ අනායු අපේක්ෂාව ඇතුළේ නම් කිසිම දවසක බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ආය ආයුෂ නැගී හිටියොත් විතරයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මේ යන්නේ බුද්ධ ශාසනේ බොහොම සන්ධ්‍යාව. සන්ධ්‍යාව ඒ සන්ධ්‍යාවට එන රිද්මය තමයි ආයුෂ අඩු වෙනකොට මිනිසුන්ගේ එකපාරම මේ බුද්ධ ශාසනේ හරි අඩකින් වැටෙනවා. වැටිලා ආය නැගී සිටීමකින් තමයි බුද්ධ ශාසනේ අතුළු දාගෙන එක හැම බුද්ධ ශාසනයකටම සාධාරණ ධර්මතාවය. දැන් බුද්ධ ශාසනේ පවතින හරි ආයුෂ අවුරුදු 5000ක් නම් 2500කින් වැටෙන්න ඕන. වැටිලා ආය නැගී සිටීමකින් තමයි අතුරු දා. ඒ නැගී සිටීම මුල් භාගයේ තරම් නැගී සිටීමක් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට දෙකනේ 2500 යනකොටම අගණින් වහන්සේලාෙන් පහරෝනේ නුවර යුගයේ විවාහ වෙච්ච පැවිදි කණ්ඩායම් හිටියේ. දැන් ඊට වඩා දැන් බොහොම හොඳයිනේ. ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධ ශාසනික ස්වභාවය තමයි හරි අඩකින් වැටෙන්න ඕන. ඒක ඕනම බුද්ධ ශාසනික ධර්මතාවය. හරි අඩකින් සම්පූර්ණ වැටෙන්න ඕන. ඒ වැටීමත් එකයි නැගී සිටීමක් ඇති වෙනවා. ඒ නැගී සිටීම අර මුල් නැගී සිටීම තරම් ප්‍රබල නැහැ. පුංචි නැගී සිටීම, පොඩි නැගී සිටීමකින් තමයි අතුරු දහන් වෙන්නේ. ඒ නැගී සිටීම ඇතුළේ වේගෙන් මඟඵලලාභීන් එහෙම බිහි වෙන්න පුළුවන්. සමාධි උපදෝගන්ත විදර්ශනාලාභීන් අභිඥාපාදක අය බිහි වෙන්න පුළුවන්. ඒක ඒ කාලේ ධර්මතාවයක් විදිහට. හැබැයි මේ එ르දි එහෙම නැහැ. දැන් මේ කාලේ එ르දිමත් අය නැහැ. දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් ඒ කාලේ එ르දිය තිබ්බනම් අහසින් ගියපු අය හිටියනම් ඇයි දැන් නැත්තේ? දැන් ඊ නැත්තේම බුද්ධ ශාසනයේ පැවැත්මට. දැන් මේ කාලේ එ르දිමතුන් නැත්තේ බුද්ධ ශාසනයේම පැවැත්මට. ඒතර ඔයගොල්ලන්ට හිතේ මොකක්ද මේ කතාව කියලා. එ르දිමත් අය හිටියේ. දැන් හිතන්නකෝ ඒ කාලේ දේවදත්ත භික්ෂුවට ධ්‍යාන තිබිලා තියෙනවා. එයාටත් එ르දිය තිබිලා තියෙනවනේ. අද යන්තම් දැන් දේවදත්ත භික්ෂුවට තිබ්බේ දැක්ම සම්මාදිට්ඨික දැක්මක් නෙමෙයිනේ. එයාටත් එ르දිය තිබිලා තියෙනවා. දැන් ඒ වගේ කෙනෙක් අද එ르දිය තිබ්බොත් එහෙම අනිවාර්යයෙන් මිනිස්සු ත්‍රිපිටකයට උනත් පයින් ගහන්න පුළුවන්. අද ඔය අධර්මවාදී කෙනෙකුට එ르දිය වගේ එකක් තිබ්බොත් යම්කිසි සමාධියකින් නැගිටලා ඒකේ එ르දිය පාන්න පුළුවන් නම් එයා කිව්වොත් නෑ ඔය ධර්මේ වැරදි, ඔය බොරු, මේ බලන්න මගේ එ르දිය, මම මගේ චිත්ත සමාධිය මේ බලන්න, මම වැඩුවේ මෙන්න මේක, ඔය වඩන්නේ නෑ කියලා කිව්වොත් ස්ථීරව යා මුළු චතුරාර්ය සත්‍යෙම විශ් කරලා දාන්න පුළුවන්. ඇත්ත නින්න මේ හාඳුරු බලනකෝ යාකිට දිනුවක් තියෙනවනේ. අපි මේ චතුරාර්ය සත්‍ය පිළි අරගෙන හිටියට දිනුවක් නැහැ. ලෝක ධර්මතාවයක් තමයි මේ කල එ르දිමතුන් නැති එක. ඒක බුද්ධ ශාසනයේ යහපතක් ඇත්තටම. මේ කල මිත්‍යා දෘෂ්ටිකේකට එ르දිය පහළ වුණොත් ඒ කල නම් බුදුරජාණන් වහන්සේවත් හිටියා. දැන් 500ක් බුදුරජාණන් වහන්සේ ඉස්සර 500ක් භික්ෂුන් වහන්සේලා දේවදත්ත හාඳුරු එක ගියා කියන්නේ. එයා කොහොම මිනිහෙක් වෙන්න ඕනද? 500ක් ගියා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඉස්සර මේ භාගතුන් වහන්සේ නෙමෙයි හරි එක මේ බලන්න මේ හාඳුරු කොච්චර හරිද කියලා 500ක් ගියාම ආයේ බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත හරුපීටත් කරලා ඇල්ලලා මේ සාරිපුත්ත පව් මේ සංඝයා අනුකම්පා කරන්න ඕන ඔයා ගිහින් කියන්න ධර්මයේ කියලා දේවදත්ත භික්ෂුවත් එක්ක ගියපු 500ට ඒ අය ආය අනිත් පැතර හරවගෙන ඉන්න සාරිපුත්ත මහරහතන් වහන්සේත් යවන්න උනා නම් මිකල ආයේ කතා කරන්න මේ සිද්ධිය වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා. අපි වගේ අය ඉස්සරහා නෙමෙයි. කෙනෙක් පින්නොත් හිතන්ඩ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා යම් කෙනෙක් අනේ මේ බුදුරජාණන්සේ කවුද මේ බලන්නකො දේවදත්ත ස්වාමීන් වහන්සේ කොච්චර සත්පුරුෂයෙක්ද කියලා කිව්වනම් මේ කාලේ ගැන මොන කතාවද? එහෙනම් මේ කාලේ එරදිමතුන් වගේ එරදිය වගේ බිහි වෙන්නේ නැත්නම් බුද්ධ ශාසනයේ පැවැත්මේ ධර්මතාවයේද? මේ කාලේ එරදිය නැහැ. එරදිය කියන එක උපද්දවන්නේ උපද්දව ගත්තත් උන්වහන්සේලා මේ යම්කිසි චිත්ත සමාධියක් තියන අය ඉන්නවා. මුගාවක් සමාධිය තියන අය ඉන්නවා. පළවෙනි ධ්‍යානෙ තියන අය ඉන්නවා මේ කාලේ. දෙවෙනි ධ්‍යානයක් තියන අය ඉන්නවා. ඔය සමහර ශාලා තිබුණා මට මතකයි 2008-09 වගේ මුළු ශාලාවටම එකතු වෙච්ච අය හතරවෙනි ධ්‍යානෙ ගියපු අය හිටියා. මේක එහෙම අය ඉන්නවා මේ කාලේ. එතකොට මේ කාලේ ගොඩාක් ඔය ස්වාමීන් වහන්සේලා එහෙම හරියට ධ්‍යාන එහෙම වඩපු අය ඉන්නවා. නමුත් එරදිය වගේ එකක් නැහැ. එහෙම එකක් නෑ. කවුරු හරි කෙනෙක් මොනවා හරි පණිවිඩයක් කියනවා නම් කියන්න පුළුවන් එහෙම. එක්කෝ අමනුස්සෙක් කරහා කියන්න පුළුවන්. කෙනෙකුගේ හිත ස්පර්ශ කරන්න පුළුවන් අමනුස්සයෝ හරහා. ඒ අමනුස්සයන්ගේ පණිවිඩ නම් කියන්න පුළුවන්. ඒත් අනාගතය ගැන මුකුත් කියන්න බෑ. දැන් ඔය දේවාල අරෝමියෝ පස්සේ ගිහින් වැඩන්නේ. ඇයි? එයාලට අනාගතය ගැන මුකුත් කියන්න බෑ. අනාගතය ගැන කොහොමත් කියාගන්න විදියක්. අනාගතය ගැන කියනවනම් අපිට එපා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ යහපත හදාගන්න කියන්නේ. අඩුම දැන් මේ කාලේ වන සුවිප් අදිනවා. එයාට රැයට අංක ටික අහගන්න කියන්න පුළුවන්. ඔච්චර ලොකු තැන්නම් තියෙන්නේ. පුළුවන් නම් අහගන්න කියන්න. අපිට කියන්න එපා ඔයාලම රහසේ අහගෙන ඔයාලා දිනුම ඇදගෙන ඔයාලා පාඩුවේ සුවපහසු ජීවිතයට යන්න කියන්න. කරන්න බෑ. හැබැයි අමනුස්සයන්ට පුළුවන් මේ මොහොතේ තත්ත්වය කියන්න පුළුවන්. සමහර අමනුස්සයන් පුළ මේ මොහොතේ ඔයාගේ දුව මෙහෙමයි නේද පුතේ. ඒක නියම ඔය දේවාල වලට එහෙම ගියාම හිතාගන්න එහෙම කියන්නේ. ඔයා ගොඩාක් අමනුස්සයන්ට හිත ස්පර්ශ කරන්න පුළුවන්. කවදාවත් අමනුස්සයන්ගෙන් පිහිටක් ගන්න හොඳ නැහැ. අමනුස්සයන්ට බැඳුනාම ඒක වහල්කමක් වගේ. කිසි සම්මාදිට්ඨියක් තියෙනවා නම් එහෙම ජීවින් ඉන්නවා කියලා විතරක් පිළිගන්න. ඒව පස්සේ අනේක කිසි තේරුමක් නැහැ. ඇහැට පේන්නේ නැති ජීවින් ඕන තරම් ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ නිවදාලි. එද ඇහැට පේන්නේ නැති සමහර ජීවීන් ඉන්නවා. ඒගොල්ලන්ගේ හැසිරීමවත් අපිට හිතා ගන්න බෑ. බුදු සමහර මහා විශාල මනුස්ස ප්‍රශ්න තියෙනවා. දැන් සමහර මනුස්සයන්ගේ ආහාර තමයි කේන්තිය. එතකොට කෙනෙක් කේන්ති ගස්සනකොට තමයි යාගේ බඩ පිරෙන්නේ. මේ කෙනෙක් කේන්ති ගස්සනකොට ඒ බුද්ධ ශාසනයේ තියෙනවා මේ ওই කබලින්කාර ආහාර ගැන තෝරද්දි කබලින්කාර ගොරෝසු ආහාර තමයි සියුම් ආහාර කියලා. සමහර අය ඉන්නව ගෙවල් වල ප්‍රශ්නේ ඉන්නේ කොයි වෙලේ රණ්ඩු වෙන ඒවා. සමහර මනුස්ස බැලමක් බලපෑමක්ද දන්නේ නැහැ. මොකද සමහර මිනිසුන්ගේ කේන්ති ආහාරය කරගත්ත අමනුස්ස කොටස් ඉන්නවා. ඒ කියන්නේ දැන් සමහරව ලුණු මදි වුණාම රණ්ඩු වෙනවා. ලුණු මදි වුණාම රණ්ඩු වෙන්න දෙයක් නැහැ. ලුණු ටිකක් දාගත්තම ප්‍රශ්නේ ඉවරයි. කොයි වෙලාවෙත් ආරවුල්. ඒ සමහරට එහෙම ප්‍රශ්නද දන්නේ. එතකොට යා මොකද කරන්න ඕනේ? ආව දේවාල පස්සේ යන්න හොඳ නැහැ. හොඳට මෛත්‍රිය වඩන්න ඕන. වෛශ්‍රවණ දෙවියන්ට කියන්න ඕන. බුදුරජාණන් වහන්සේම වදාළනේ. බුද්ධ ඔය තියෙන්නේ ඔය දීගනික ආටානාටි වගේ සූත්‍රවල තියෙන භගවාහි බන්තේ පාණාති පාතා වේරමණී ධම්මං දේසේති. භාග්‍යවතුන් වහන්සේ ප්‍රාණඝාතය කරන්න එපා කියලා බණ කියනකොට ඒ අමනුෂ්‍ය කිපෙනවා කේන්ති ගන්නවා කියනවා. ඉත්ති වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං. ওই සූත්‍රය හරි ලස්සන සූත්‍රයක්. ස්ත්‍රිය වාහනේ කරගත් අමනුෂ්‍ය ඉන්නවා කියලා. පුරුෂ වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං. පුරුෂයන් වාහනේ කරගත් අමනුෂ්‍ය ඉන්නවා කියලා. මේකේ ලස්සන දෙයක් තියෙනවා මෙන්න මෙහෙම එක. කුමාරි වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං. කුමාරි වාහනං කියන්නේ අලුතින් වැඩිවියට පත් වුණු කාන්තාව ගැහැණු ළමයිට ආසා කරන අමනුෂ්‍ය කොටස් ඉන්නවලු. ඒ ඔක්කොම බොරු කියලාම කියන්න බෑ. ඒ වගේ සමහර අමනුෂ්‍ය කොටස් වල නම් උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. නමුත් එහෙම ඒවා ඉන්නවා කියලා විතරක් හිතන්න. එහෙම එකක් කාට හරි දැනෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා කියලා හොඳට මෛත්‍රිය වඩන්න. මෛත්‍රිය වඩලා වෛශ්‍රවණ දෙවියන්ට පින් අනුමෝදන් කරලා කියන්න මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මට මේ අමනුෂ්‍ය දෝෂේ දුරු වේවා කියලා. ඔන්න ඔච්චරයි කරන්න ඕන. එතකොට ඒ නිසා ඔය පින්තුන්ලා මේ හිතනවට වඩා මේ සංසාරේ බොහොම බිහිසුණු එකක්. දැන් මේ පින්නතුන්ගේ මාතෘකාවේ තියෙන්නේ පින් රැස් කිරීම කොතරම් දුරට ඵලදායිද කියන. ඒතර පින් රැස් කිරීම ඵලදායි වෙන්නේ ඒක නරක එකක් නෙමෙයි. ඒක ඕන නිවන් මඟට. ඒතර මේ පින කියන එක විපාක දීලා අනිත්‍ය වී යන ආකාරයේ දකින්න හැකියාව හරියට තියෙන්න ඕන. පින් රැස් කිරීමත් එක්ක පින විපාක දෙමින් අනිත්‍ය වී යන බව දකින්න හැකියාව කියන එක නිවන් මඟට ඕනමයි. පින් ලංකාවේ මිනිසු කරන්නේ පින් රැස් කරලා භවය ප්‍රාර්ථනා කරන එක විතරයි. අන්න ඒක තමයි ප්‍රශ්නේ. මිනිසු පින් හොඳට රැස් කරනවා, ලංකාවේ මිනිසු හුඟා පින් කරන අය. ඒ පින් රැස් කරනවා, ඒ පින විදර්ශනාවට ගන්නේ නැහැ. අන්න ඒ නිසා ඒගොල්ලන්ට පිනින් සැප විපාක පිණිස පොඩි උදව්වක් තියෙනවා. නිවන් මඟ පිණිස මේ මහතුරු කියන මේ සසර ගිනි නිවා ගන්න කියන එකට ලොකු උදව්වක් ලැබෙන්නේ. ඒකෙන් කියන්නේ පින නවත්තන්න කියලා නෙමෙයි, පින ඕන. පින නිසා අද ඔයාලා මේ බණ කියන්නේ පිනක් තිබ්බ නිසා. එයි නැත්තම් මේකට කාලය කැප කරන්න ඕන, මේ විකාශන දායකත්ව දරන්න ඕන, ශ්‍රමය කැප කරන්න ඕන, වාහන වාහන අරගෙන මෙහෙට එන්න ඕන. පින්වත්නි, පිනක විපාකයක් නැති මිනිහෙකුට මේවා කරන්න පුළුවන්ද? බෑනි. එදා වේල කණ්ඩ නැති මට්ටමක් නම් තියෙන්නේ. යා කොහෙද බණ කියවන්නේ? එයාට එක කරගන්න බෑ. එහෙනම් මෙහෙට ඔයාලා අද මේ ශාලාවේ වාඩිවීම දක්වාම ඔයාලට උදව් වුණේ පින. ඔයාලට ලොකු උපකාරයක් වුණා පින. එතකොට පිනේ උපකාරයක් සෑහෙන දුරට ඔය පින තුන්ලාට තිබුණා. හැබැයි මේ නිවන් අවබෝධ කරනවා නම්, සංසාරේ ඉවර කර ගන්නවා නම්, ඒ අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? පින විදර්ශනා කරන එක. ඒක නැත්තම් බෑ. ඔය ආඳුරුළු දානි දෙනකොට එහෙම කියනවා මලගේ ඔගොල්ලෝ අහලා ඇති. ඇත්තටම ඒවා අපි කවුරුත් ඇටිය අවබෝධයෙන් නෙමෙයි කියන්නේ. ඒක කියනවා හාමුදුරුවෝ බණට මේ දානියට හරියන්න නම් චිත්ත සම්පත්තිය හරියන්න ඕන, වස්තු සම්පත්තිය හරියන්න, චිත්ත වත්තු පටිග්ගාහන කියන සම්පත්තියන හරියන්න ඕන දානිට කියලා ආඳුරුවේ භුක්තානුමෝදනයිද කියනවා. චිත්ත සම්පත්තියද, වස්තු සම්පත්තියද, ප්‍රතිග්‍රාහක සම්පත්තියද දැන් සම්පූර්ණයි දානිට කියලා කියන්නේ. ඕකෝයි නිගං වචන තුනක් නෙමෙයි. ඔය පින තුල විදර්ශනාමය හැකියාව තමයි ඔය තියෙන්නේ. පිනක් කියන එකට ඔන්න ඔය තුනම අවශ්‍යයි. ඒ කියන්නේ පින කියන එක බලවත් විදියට මෝරන්න. චිත්ත කියලා කියන්නේ මේ රාග දේශ මෝහ වලින් මිදුණු సంతානයක් ඕනේ. ඒ පින බලවත් වෙන්න. නමුත් පින් කරන්න පුළුවන්, ඒක නැත්තම් ඒ පින බලවත් නැහැ. චිත්ත සම්පත්තිය කියන්නේ මොකද්ද? රාග දේශ මෝහ වලින් අවස්ථානුකූලව මිදුණු සිතක්, විමුක්ත සිතක් ඕන. අවස්ථානුකූලව කියන්නේ සම්පූර්ණයෙන් මිදුණු රහත්නේ. එතකොට සම්පූර්ණයෙන් මිදෙන්නේ නැහැ අපේ සිත. අපේ සිත අවස්ථාවට විතරයි මිදෙන්නේ. ආයෙත් ඒ අවස්ථාවෙන් යයින් වුණා ගමන් ආයෙත් රාගය එනවා, ද්වේෂය එනවා, මෝහය එනවා, ඡන්දය එනවා, නන්දි එනවා, තෘෂ්ණාව එනවා, ආයෙනවා. එතකොට චිත්ත කියලා කියන්නේ අවස්ථානුකූලව රාග දේශ මෝහ වලින් වෙන් වුණු විමුක්ත සිතක් ඕන. වස්තුව කියලා කියන්නේ මේ මොහොතේ පින කියන එක විශ්වාස කරගන්න එක. ඇයි මේ මොහොතේ වස්තු සම්පත්තිය කියන්නේ පුණ්‍ය විපාකය. පෙර සසර ඔය ඇත්තු කරපු පිනක විපාකය. ප්‍රතිග්‍රහක සම්පත්තිය කියන්නේ නිවන අරමුණු වෙන්න ඕන. දැන් මේ ප්‍රතිග්‍රහක සම්පත්තිය කියන්නේ මේ සංඝයා කියන එකනේ. එතකොට නිවන අරමුණු වෙන්න ඕන. නිවන අරමුණු වෙන්න ඕන. ඔන්න ඔය තුනම ඕන පින්වත්නි. ඔය පින්න තුන්ලාට පිනක් ප්‍රතිබල සම්පන්න කරගන්න නම් රාග දේශ මොහ වලින් වෙන් වුණු විමුක්ත සිත කියන කෝණ අවස්ථානුකූල දෙවැනි එක පෙර මහ විශාල කුසල සංස්කාරයක් නේද මේ මම මේ මොහොතේ අද්දකින් උරගාන්න කියන අදහස. ඒ කියන්නේ ඔයාලා දානි ලෑස්ති කරපු පිරිකරගෙන පොක්කො මොකද්ද? පෙර පින. ඒ වගේම ඔයාලට මේ මොහොතේ හයියක් තින්නේ පෙර සංස්කාරයක විපාකයක් විදියට. ඒ පින විශ්වාස කරගන්න හැ. ඊළඟට ප්‍රතිග්‍රහක කියන්නේ නිවන අරමුණු කරනකම්. ප්‍රතිග්‍රහක සම්පත්තිය කියලා මේ හාමුදුරුවෝ බණට එහෙම කියන්නේ හා මේ සංඝයා කියන එක සංඝ පිරිසත් ඉන්න ඕනේ කියන. ඒකෙන් අපි අරමුණු කරන්නේ මොකද්ද? නිර්වාණය. නිර්වාණය අරමුණු කරන්න ඕන. අන්න එතකොට ඔය කාරණා තුන ඇතුලේ කවුරු හරි කෙනෙක් දන් හැන්දක් පුදනවනะ අවසාන භාගයේ වුණත් කමන්නේ. දැන් මුල්ම භාගයේ දෙන්න ඇති වෙන්න පුළුවන්. කෙනෙකුට හැමදාම මුල්ම භාගයේ දෙන්න බෑනේ. දැන් පිණ්ඩපාතේ වඩන මුල් භාගයේ දෙන්න බෑනේ. තමාට ගෙදරයි කැම කාලා ඉන්නේ. තු කෙනෙක් ඉදන්න පුළුවන් අනේ හාඳුරුണ്ട് අපි වළඳපු එක කොහොමද දෙන්නේ? එහෙම හිතෙන්න පුළුවන්. අපි වළඳලා ඉවරයි, දැන් මේක කොහොමද හාඳුරුണ്ട് දෙන්නේ? අපි ආහාර අරගෙන ඉවරයි, කොහොමද මේක දෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. කවදාවත් එහෙම හිතන්න එපා. මේ වචන තුන අර්ථය තියෙනවා නම් අන්තිම දංකුඩ ටික පූජා කරන්න. ඒකත් ආනිසංසය. මේ වචන තුනේ අර්ථය තමයි දරන්න ඕන. දැන් බුදුරජාණන්සේ එක වෙලාවක පිණ්ඩපාතේ වැඩියා. දුප්පත් ගෙදරකට. ඒතර ඒ ගෙදර බමුණ කාලා ඒ කාලේ බත් කනකොට ඔක්කොම අනනවා එකට. ඔක්කොම බුදුරජාණන් වහන්සේ වළඳපු විදිය තියෙනවා මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මායෝ කියලා සූත්‍රයක. හොයලා බලන්න ඒකේ වළඳපු විදිය පවා තියෙන උත්තර කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේව පස්සෙන් යනවා අය. එයා ගිහින් බුදුරජාණන්ස වළඳන විදිය, වාඩි වෙන විදිය, කතාබස් කරන විදිය, සිවුරු පොරවන, එයා බලාගෙන ඉන්නවා මාස 7. එයා තමයි බ්‍රහ්මායු කියලා ත්‍රිවේද ප්‍රාප්ත බ්‍රාහ්මණයෙකුට කියන්නේ බුදුරජාණන්. එයා උනාද බුදු වෙලාමයි මේ විදියට වළඳන්නේ, මේ විදියට ඇවිදින්නේ, මේ විදියට සැතපෙන්නේ, ඔක්කොම කියනවා එයා. එතකොට එයාගේ ඒක තියෙන වළඳන විදිය, ඒක බුදුරජාණන්ස පවා කරන්නේ ඔක්කොම අනනෙක් ඉස්සල්ලම. පාත්‍රේට ඔක්කොම ඇඟිලි තුඩු වලින් අනනෙක්. එතකොට ඒ බ්‍රාහ්මණය ඔක්කොම අනලා දැන් කාලා ඇතුළ අර අපේ පිඟානේ පොඩ්ඩක් ඉතුරු කරන පුරුද්දක් අපිට තියෙන්නේ. සාමාන්‍ය අපි පිඟානේ පොඩ්ඩක් ඉතුරු කරගන්න පුරුද්දක්. ඒක මේ පෙරදිග සම්ප්‍රදායක්. පෙරදිග ආචාර ධර්මයක් ඒක. අපිටත් ඔය මොනවා කිව්වත් ඉන්දියානු සම්භවයක් නේ තියෙන්නේ. ඉන්දියාවේ ආචාර ධර්ම හරියට අපේ ජීවිතවල තියෙනවා. ඉතින් මේ ඒ ගතිය තමයි ඔය ඔයාලගේ ජීවිතවල පවා එහෙම තියෙන්නේ. ඉන්දියාවේ මිනිස්සු අනලා මේ බොහොම අන්තිම බත් ටික ওই කාර්පින්ජකොල අරවා මේවත් එක විසි කරනවා. සතෙකුට ආහාරය පිණිස වේවා කියලා විසි කරනවා. එහෙම විසි කරන්න යනකොට බෑ කාලා ඉවර වෙගෙන යනකොට අනලත් ඉවරයි, බත් පිඬු දෙකක් තුනක් විතර තියෙනවා. බොහොම පොඩ්ඩක් තියෙනවා අනපු බත් ටික. ඒ අනපු බත් ටිකත් එක්ක සෑහෙන්න තියෙන ඇති සමහර විට. ඒත් එක්කම ඈතින් බුදුරජාණන් වහන්සේ වඩිනවා දැක්කා. ඒ දැක්කේ බමුණ නෙමෙයි, යාගේ නෝන තමයි දැක්කේ, බැමිණිය. යා ටිකක් කම්මැලි නෝන කෙනෙක්. ඒ ස්ත්‍රිය ටිකක් කැමති නැහැ උයන්ඩ. එහෙම සමහර ගෙවල් වල ඉන්න ඕනලා. ඒගොල්ලෝ වැඩි කැමති නැහැ උයන්න. හැම වෙලාවෙම යෝජනා කරනවා අපි එළියෙන් කමුද, කොහෙන් හරි කැම ගෙන්නමුද වගේ. එයාල කැමති නැහැ උයන්ඩ. නැතු ගෙදර උයන්ඩ දෙයක් නැතුව නෙමෙයි. ඊට පස්සේ කාන්තාව මොකද කළේ? අර ඈතින් බුදුරජාණන් සිනව දැකලා එයා දොර ළඟ හිටගත්තා. මොකද බමුණ දැක්කොත් අනිවාර්යෙන් දානි හදලා හරි දෙන්න කියනවා. ඉක්මනට හදන්න අපි දානේ හදමු, මේ බුදුරජාණන්සිට අපි දාන් පුදමු කියලා මහත්ය සද්ධාවන්තයි. මේ නෝන බැලුවා මේ මනුස්සයාට නොපෙනින්ට මේ මුනිවරයා හිමීට පිටත් කරලා අරින්න ඕන කියලා. එයා දොර ළඟ හිටගෙන හිටිය. අරයා කනෝ ඇතුලේ කෑම කනකොට. එයා දන්නවා ගෙදරයි කෑම දෙන්නත් නෑ, අනිවාර්යෙන්ම යන්න වෙනවා. වෙලාවක් තියනවා, තව ඉර අවරට ගිහිනුත් නෑ. අනිවාර්යෙන් මේ මනුස්සයා දැක්කොත් නම් කියනවා අනිවාර්යෙන්ම යන්න කියලා. ඊට පස්සේ යා මොකද කළේ? යා හිමීට එතන හිටගෙන ඉඳලා ළඟටම ආවා. බුදුරජාණන්සට ඔළුව වණලා කිව්වා පිටත්තල යන්න මෙහි මොකුත් නැහැ කියලා. ඒ කතා කරේ නැහැ, ඔළුවෙන් කිව්වා යන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඔළුව වණලම කිව්වා කියනවා යන්නේ නැහැ කියලා. ඒක ඒ වගේ සංඥාවක් බුද්ධ දාසනේ ඇත්තටම නැහැ. ඒ වගේ පොඩි තැන්කීපයක තියෙන්නේ. දැන් ওই එක තැනක තියෙනවා සුන්දරිකා කියලා සූත්‍රයක බුදුරජාණන් හිස වසා පොරවා හිටියා කියලා. කවදාවත් බුදුරජාණන් ඔළුව වහලා පොරවගෙන ඉන්නවා කියලා අපි හිතන්නේ. සුන්දරිකා කියලා සූත්‍රයක් තියෙනවා, බලන්න ගිහින්. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ හිස වසා පොරවා සිටියා දෙපොට සිවුරේ. එතකොට තමයි අර සුන්දරික බ්‍රාහ්මණයා එයාගේ ගිනි දෙවියෝ පුදලා අවශේෂ භාගයේ දෙන්න බ්‍රමුණික් හොයාගෙන එනකොට ඈතින් දැකලා මේ උදේට නම් මේ ගඟට එන්නේ අනිවාර්යෙන් බ්‍රමුණික් තමයි කියලා ළඟට එනකොට බුදුරජාණන්සේ අර පොරවලා තිබුණු දෙපොඩ සිවුර අයින් කරලා හැරිලා බැලුවා කියලා. බලනකොට දැකලු අපෝයි මේ බ්‍රාහ්මණියෙක් නෙමෙයි මේ ශ්‍රමණියෙක්නි කියලා. ඉතින් එයා හැරිලා මේ හිත මුඩු කරපු පැවිද්දොන්ට අපි දානි දෙන්නේ නැණි කියලා හැරිලා යන්න ගියතිය. යන්නත් ගිහින් යානෝ නෑ. ඉතින් බමුණුත් ඉන්න පුළුවන් ඔය වගේ හැඩයක් තියෙන. ඔබ ඊට පස්සේ තමයි උන්වහන්සේකින් අහලා තියෙන ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ ජන්මය දැනගන්න පුළුවන්ද කියලා උන්වහන්සේකින් අහලා තියෙන. ඔබ වහන්සේගේ කුලය පොඩ්ඩක් මට පොඩවන්ද දැනගන්න කියලා. එතකොට බුදුරජාණන්සේ දේශනාව බොහොම ප්‍රතිඵල සම්පන්න එක. කුලය ගැන අහන්න එපා කියනවා, චරණය ගැන අහන්න කියනවා. ඒ නිසා මං ගොඩාක් වෙලා බලාගෙන හිටියා ඔයා ওই ගිනි මැලේ වටේට ගිනි දෙවියෝ පුදනවා. අපි නම් ඔය වගේ ගිනි තියන්නේ නැහැ. අපේ හෘද සාක්ෂිය අපි ගිනි තියන්නේ. අන්න ඇතුළාන්තේ අපි ගිනි තියන්නේ. එතකොට රාග දර මේ ප්‍රඥාවෙන් දල්වා ගැනීමෙන් ඇතුළාන්තය කෙලස් පිලිස්සී යන බව. එබඳු කෙනෙක් ගඟට බැස නැවෙ නැතත් පිරිසුදු බවත් ලස්සන දේශනාවක් කරලා. ඒ වගේ විශේෂ තැන්වල තියෙනවා බුදුරජාණන්සේගේ වෙනත් චර්යා ගැන. එතකොට යා මේ අර අතන බුදුරජාණන්ස හිස වනලම පැහැදිලි කළාලු වඩින්නේ නැහැ කියලා. එතකොට මේ බැමිණියට hina ගියාලු. අර බැමිණියට hina ගියාලු මේ මුනිවරයා මේ ශාක්‍ය වංශයේ කෙනෙක්. ශාක්‍ය වංශිකයෝ කවදාවත් ඉංගි භාෂාවලින් සංඥාවලින් ස්ත්‍රීන් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. මේ ශ්‍රමණයා ශාක්‍ය වංශිකයෙක් වුණාට රජෙක් වුණාට සංඥාවලින් මාත් එක ගනුදෙනු කළා කියලා හිනාවක් හිනා ගියා. එතකොට තමයි බමුණා අත හොදන්න අර ඉඳුල් ටික අතන යන කාත් එක්කද මේ ස්ත්‍රිය හිනා වෙන්නේ කියලා බලනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඉතින් අයික්මන්ට පිල උඩ තියලා පිඟාන අත ඉක්මන්ට හොදලා එතනම අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩියද කියලා වන්දනා කළාම අනේ ස්වාමීනි ඔබ වහන්සේ කලින් වඩින බව දන්නවා නම් මේ දානි ටික මම කෑම ටික මං වළඳන්නේ නැතුව පෙරමඟ බලාගෙන ඉන්නවා. ඒත් ඔබ වහන්සේ මෙහෙම වැඩම කරපු එක මට හරීම මගේ හිත සසල වෙලා යනවා. ඇයි? අනේ ඔබ වහන්සේට දෙන්න දෙයක් නැහැ. ඔබ වහන්සේ මීට කලින් වඩින බව දන්නවා නම් මම අනිවාර්යෙන්ම මම මට තිබ්බ ටික දෙනවා. මම වළඳන්නේ නැහැ. මං කැමරට ගන්නෑ. ඒත් මේ බලන්න මගේ පිඟාන දිහා. මේකේ තියෙන ඉඳුල් බත්. එතකොට බුදුරජාණන් සෝදාලා බ්‍රාහ්මණි ඔබ කැමති නම් ওই ඉඳුල් බත් ටික මේ පාත්‍රයට දාන්න කිය. එතකොට එයාට හරීම ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ඉඳුල් ටික පූජා කරලා එයා එහෙම දන ගහලා වැඳ ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ජාතිය භව සංස්කාර වලින් හැදිච්ච විදිය ගැන යාට කියනවා. භව සංස්කාර උපාදානෙන් ගොඩනගෙන විදිය ගැන කියනවා. උපාදානයේ තණ්හාව ඇතුලේ සකස් වෙන විදිය කියනවා. තණ්හාව වේදනාව කෙරේ ඇති වෙන විදිය. වේදනාවටම කෙනෙක් තණ්හා කරන විදිය. අපි තණ්හා කරන වේදනාවටද? ඒ වේදනාව ඒ මොහොතේ හටගන්නා වූ ස්පර්ශයෙන් සකස් වෙන විදිය කියනවා. ඒ ස්පර්ශය ඇසකන නාසය දිවකය මනසකින මේ ආයතන හය සකස් වී ඇති නිසා සිද්ධ වෙන කෘත්‍යයක් බව පැහැදිලි කරනවා. මේ ආයතනයන්ගේ සකස් වීම නාම රූප අධ්‍යක්ීමක් බවත් ඒ නාම රූප අධ්‍යක්ීම විඥානයක් තියෙන නිසා ගස් කොළන් වලට එහෙම අධ්‍යක්ීම් නැහැ විඥානයක් තියෙන සවිඥානික සත්‍යයගේ එකක් බවත් ඒ සවිඥානික සත්‍යයගේ ගමන් මඟ මේ පින් නිසා පවු නිසා වෙන බවත් ඒ පින් පවු රැස්වීම අවිද්‍යාව නිසා සිද්ධ වෙන බව. එහෙනම් පින් රැස් වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. ධර්මී බලන අවිද්‍යාපච්චයා පුඤ්ඤාභි සංඛාරා, අවිද්‍යාපච්චයා අපුඤ්ඤාභි සංඛාරා, අවිද්‍යාපච්චයා ආනිඤ්ඤාභි සංඛාරා කියලා එහෙමයි තෝරන්නේ. එතකොට යම් කෙනෙක් පින්ම රැස් කර කර ඉන්නෝ නම් ඒක මොකටද වෙන්නේ? අවිද්‍යාව නිසා. අවිද්‍යාපච්චයා පුඤ්ඤාභි සංඛාරා. අවිද්‍යාව නිසා පුඤ්ඤාභි සංස්කාර රැස් වෙනවා. කියලා මේ අවිද්‍යාව නසා දැමීමෙන් මේ සම්පූර්ණයෙන්ම සසර වටය බිඳෙන බව වැටෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කළාම යායෙහිම සෝවාන් වුණා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේට මුල්ම භාගයේද මධ්‍යම භාගයේද අවසාන භාගයේද කැපයි. අන්තිම භාගෙත් බුදුරජාණන්සිට කැපයි. අපි හිතන්නේ මුල්ම භාගය විතරයි කියලා. ඒ නිසා මේ ස්වාමිනාතරම පින්ඳ පාතේ වඩනකොට අන්තිම කොටස නම් තියෙන්නේ. ඒක වුණත් බය නැතුව පූජා කරන්න. ඒක කිසිම අකැප භෝජනයක් නෙමෙයි. හැබැයි අර වචන තුන තිබ්බොත් එයා සමහරට මේ විශාල මුදලක් වියදම් කරලා මාස ගාණක් ප්ලෑන් කරලා දෙන දානයකට වඩා සමහරට ඒක ආනිසංස. මොකද්ද තියෙන්නේ? රාග දේශ මොහොලි මිදුණු සිතක් තියෙන්න ඕන. ඇලීම් ගැටීම් මුලා වීම වලින් තොර වෙන්න ඕන අවස්ථාවට. ඊට පස්සේ මේ විදියට හරි මට දන් දෙන්න ලැබෙන්නේ මම මහ විශාල පින් කරපු මිනිහෙක් නේද කියලා. පින්න මත මහ විශාල විශ්වාසවන්තකම තියෙන්න ඕන. ඊට පස්සේ නිවන අරමුණු වෙන්න ඕන. අපේ අරමුණ කේන්ද්‍රගත වීම ෆෝකස් එක තියෙන්න ඕන නිවනට. වායි සසර යන්න සැප ලැබෙන්න මෙහි මොකක්වත් නෙමෙයි. නිවනම අරමුණු වෙන්න ඕන. එතකොට චිත්තවත්තු පටිග්ගහන කියන්නේ ඕන ඕකට. ඕක කවවත් තෝරන්නේ නැහැ වැඩිය. බනත හාමුදුරුවෝ දානෙට එහෙම වැඩියම කියනවා චිත්ත සම්පත්තිය සම්පූර්ණයි, වස්තු සම්පත්තියත් සම්පූර්ණයි, මේ ප්‍රතිග්‍රහක සම්පත්තියත් සම්පූර්ණයි. ඒ නිසා දානෙ ආනිසංසදායකයි කියලා කියනවා. හැබැයි ඊට වඩා බොහොම ගැඹුරු ඇතුළාන්තය තුළ ඇති වෙනස්කමක් වමනා කරනවා. ඒත් එක්කම ඉතාම වැදගත් දෙයක්. හරි වැදගත් දෙයක් මොකද්ද? හැම වෙලාවකම ඒ පින විපාක දෙමින් අනිත්‍ය වී යන ආකාරයේ දකිමින් ධර්මාර්ථයට එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා මොකද්ද මේ ඒකට කියනවා ආර්ය සත්‍යයට එකතු වෙනවා කියලා. අන්න ආර්ය සත්‍යයට එක දැන් ඒ පින ඇතුළෙම ආර්ය සත්‍යයට එකතු වෙන යාවෙන සමවදින කමක් තියෙනවා. ඒ ආර්ය සත්‍යයට යාවෙනවා නම් එයා තුළ ලක්ෂණ දෙකක් තියෙනවා. දැන් එතකොට අපි පින් කරන්න ඕන, පින කවදාවත් අයින් කරන්න එපා. සෝවාන් වුණත් පින් කරන්න ඕන, සකෘදාගාමි වුණත් රහත් වෙනකම් පින් කරන්න ඕන. රහතන් වහන්සේ තුල වුණත් පින් රැස් කිරීම කියන එක නැතත් උන්වහන්සේලා තුල පහළ වෙන්නේ පින්වත් න්‍යාය කර්ම රැස්වීමක් නැහනේ. නමුත් උන්වහන්සේගේ ජීවිතයේ පින කියන එක විසි කරලා දාන්නේ නැහැ. උන්වහන්සේට භව සංකාරයන්ගේ එකතු වීමක් නැති වුණාට උන්වහන්සේ පින බැහැර කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේගේ ජීවිතේ හරියට පින තියෙනවා. අලුතින් අලුතින් පුණ්‍ය සංස්කාරයන්ගේ රැස්වීමක් නැහැ. අපි අර විපාක සිත් කියලා කියන්නේ එකට. නමුත් එහෙම කියලා උන්වහන්සේ පිනට කරහන්නේවත්, පිනට චෝදනා කරන්නේවත්, පින විසි කරලා දාන්නේවත් නැහැ. එහෙනම් පින කරද්දී ඔය වචන තුන අර්ථයේ තියෙන්න ඕනේ. එකකින් අදහස් කරන්නේ මොකද්ද? රාග දේශ මොහලින් අවස්ථානුකූලව මිඳුනු සිත වමනා කරනවා. මේ පින පෙර පින විසින් මාට දායාද කරපු දෙයක් විදිහට. ඒ කියන්නේ මේ අවස්ථාව එතකොට හරි වටින අවස්ථාවක් විදිහට යට පේන්නේ. මේ කියන්නේ මේ වෙලාව පෙර පිනින් මට මතු කරලා දුන්න එකක් කිව්වාම එයාට දැනින්නේ මේ අවස්ථාව ගොඩාක් වටිනවා කියලා. දේශනාවකට ආවත් එහෙම නිදා ගන්නවත් අර මිතන එයාට දැනින්නේ මොකද්ද? මේක මට පෙර පිනින් උදා කරපු මේ සම්මුඛ වීම පිනක දායාදයක් විදිහට එයාට පේනවා. ඊට පස්සේ මේක ඇතුලේ නිවන අරමුණු කරන්න ඕන කියන අදහස. දැන් ගොඩාක් බණහලා වුණත් ওই කාලේ සෝවාන් වෙලා තින්නේ ඒගොල්ලෝ වාඩි වෙන්නේ නිවන අරමුණු කරලා. බාහනට වාඩි වෙන්නේ නිවන අරමුණු කරලා. එතකොට නිවන අරමුණු කරන්නේ නැතුව කවදාවත් බණවලදී නිවනටපත් වෙන්නේ නැහැ. අරමුණු වීම කියන එක හරි වටිනවා කෙනෙක් අවබෝධ කරගන්න. දැන් පෞද්ගල දේශනා දෙකක් තුනක් කළා. ඇයි මේ ධර්ම අවබෝධ බණ අහද්දී කෙනෙක් මඟපල කරා යන්නේ නැත්තේ ඇයි කියලා. ඒකෙදි ප්‍රධාන දෙයක් තමයි නිවන අරමුණු කරන්නේ නැති එක. දැන් බණ අහද්දී සෝවාන් වෙන්නේ නැත්තේ නිවන අරමුණු කරන්නේ. නිවන අරමුණු කරන්නේ එයාට දැන් බණහද්දි නිවන අරමුණු කරපු කෙනාට අවැදගත් වචන මොකක්වත් නැහැ. නුසුදුසු බණ කියලා ඒවත් නැහැ. එයා හැම වෙලාවකම නිවන අරමුණු කරාට පස්සේ හැම වචනයක්ම වටිනවා. ආ ඕක අහපු එකන්නේ ඕක වැඩක් නැහැ මේ එකක් ඉන්නේ. හැම එකක්ම වටිනවා. මොකද නිවන අරමුණු කරන්නේ සද්ධාවි. බුදුරජාණන් වහන්සේ ධර්මීය ආර්ය මහා සංඝයා මාර්ගයේ ප්‍රතිපත්ති පිළොන් බහ විශ්වාසයකින්. එතකොට ඒ විශ්වාසය නිසා එයාට හැම වචනයක්ම වැදගත්. ඒ වචන තුල දේශකයව පවා දකින්නේ ඉපදී බිඳී යන පින්වත්නි නාම රූප પરම්පරාවක් විදියට. එයාට පේන්නේ නැහැ බණ ඇතුලේ මේ දේශකයා මේ ස්වාමීන් වහන්සේ මට බණ කියනවා කියලා එකක් ඉන්නේ නැහැ. මම බණ අහනවා කියලා එකක් ඉන්නෙත් නැහැ. දේශකයා තුල එන නාම රූප પરම්පරාව බිඳි බිඳි යන බවත් මා තුලද නාම රූප પરම්පරාව බිඳි බිඳි යන බවත් බණ අසන කෙනෙක් හෝ බණ දේශනා කරන දේශකෙක් හෝ නොමැති බවත් පරමාර්ථ වශයෙන් නාම රූප પરම්පරාවක් ඇතිවෙමින් නැතිවෙමින් යාමක් පමණක් බවත් යම් ශ්‍රාවකෙක් දකිනවා නම් ඒ දකින කෙනා සම්පූර්ණයෙන්ම දුක නිමා කරනවා. වෙන කෙනෙකුට නම් දුක නිමා කරන්න බෑ. එයා තමයි දුක නිමා කරන්නේ. එතකොට එහෙනම් පින්වත්නි හොඳට මතක තියාගන්න මේ විග්‍රහයන් ඇතුලේ අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මොකක්ද අපි තේරුම් ගත යුතු දේ? අපි තේරුම් ගත යුතු දේ තමයි පින්වත්නි මේ ශුන්්‍යතාවය අත්දකිනවා නම් සදාතනික හිස් බවකට සිත පත් කරගන්නවා නම් අපි කළ යුතු දේ තමයි පින නතර කරන්න නැතුව ඒ පින ඇතුලේ චිත්තවත්තු පටිග්ගාන කියන අවකාශයන් ජීවිතේ උරගාලා බලන හැකියාව. ඒ උරගාලා බලන හැකියාව ඇතුලේ අපි තුල තියෙන්න ඕන මොකද්ද? ඒ උරගාලා බලන හැකියාවත් එක්ක අපි තුල තියෙන්න ඕන විදර්ශනාවට ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියන හැකියාව. ඒ විදර්ශනාවට පාවිච්චි කරන හැකියාව ඇතුලේ ආර්ය සත්‍යයෙන් බලන හැකියාව. ඒක තමයි ඉතාම වැදගත්. හැම වෙලාවකම අපි මේ ධර්මය ආර්ය සත්‍යයට සංග්‍රහ කර කර සංග්‍රහ කර කර බලන හැකියාව අපිට උමනා කරනවා. හැම වෙලාවකම ආර්ය සත්‍යයට සංග්‍රහ කර කර බලන හැකියාව ඕන. එතකොට පින කොහොමද ආර්ය සත්‍යයට සංග්‍රහ කරන්නේ? ඒක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. පිනාපි කොහොමද ආර්ය සත්‍යයට සංග්‍රහ කරලා බලන්නේ? පින්වත්නි මේ පින ආර්ය සත්‍යයට සංග්‍රහ කරලා බලන්නේ පින්වත්නි මේ අවිජ්ජා පච්චය පුඤ්ඤාභි සංඛාරා කියන පදනම ඇතුලේ. පින රැස් වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. එතකොට පින කියන්නේ මොකද්ද? පින කියන්නේ වර්තමානයේ තමා තුල සිතින් කයින් වචනින් ගොඩනැගෙන අභිසංස්කාර පරයයක්. පින් රැස් කරගන්න වෙන්නේ සිතින්ද කයින්ද වචනින්ද? එච්චරයි පින් රැස් කරගන්න පුළුවන්. අලුත් පින් රැස් වෙන්නේ උතනින්නේ. ඒතර පරණ පිනකින් උරගාන්නේ මොකද්ද? පරණ පිනකින් අත්දකින්න ඇස කණ නාසයේ දිවකය මනස. ඔයාලගේ ඇස කියන්නේ පරණ පින. ඇසෙන් අත්දකින්න මනාප රූප පරණ පින. කනින් අහන මනාප ශබ්ද වර්ණනා ප්‍රශංසා අගය කිරීම ඒවා මොකද්ද? ඒක පරණ පින. ඒක පරණ පිනක්. නාසයට දැනෙන සුවඳ, දිවට දැනෙන රහ, ඔයාලට හොඳ හොඳ කෑම හම්බ වෙන්නේ පරණ පින. ආයක මේ කවුරත් කරන එකක් නෙමෙයි. ඒක කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක පරණ පින. කියන්නේ දිව කියන්නේ පරණ පින. අපේ අම්මා යුවා, තාත්තා යුවා, අපේ ගෙදරට ආල් පොල් ගෙනත් දුන්න බලන්න අපි බඩගින්නේ තිබ්බේ නැහැ කියලා අපි සම්මත සත්‍ය ඇතුලේ තාත්තගේ කෘත්‍ය, ස්වාමියාගේ කෘත්‍ය ගැන කතා කළා. ඒක සම්මත සත්‍ය ඇතුලේ. ඇත්ත, එයා වැඩට ගිහින් දුක් මහන්සි වෙලා හම්බ කරලා ආල් පොල් ටික ගෙනල්ලා තියලා ෆ්‍රිජ් එකේ එළවලු ටික දාලා අවශ්‍ය ඔක්කොම දේවල් සපයලා දීලා හොඳට ආහාර සපයා දීමට ඇති වෙච්ච එයා තුළ ඇති වෙච්ච උත්තේජනය කැමැත්ත සම්මත සත්‍ය ඇතුලේ. හරි, ඒක ඇත්ත. එයා ගිනාපු කමක් තියෙනවා. හැබැයි පරමාර්ථ සත්‍ය ඇතුලේ ආර්ය සත්‍යයෙන් විභාග කරගන්නකොට මොකද වෙන්නේ? ආර්ය සත්‍යයෙන් විභාග කරගන්නකොට ඔබ දකින්න ඕන මේ මොහොතේ මගේ ජීවහායතනය, ජීවහායතනය කියන්නේ දිව රස දැනෙන මට්ටමට ජීවහායතන කියන්නේ. දිව ආයතනයක් වෙන්නේ රස දැනෙන මට්ටමේදී. අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන කියලා ආයතන දෙකක් කතා කරනෝනේ. අභ්‍යන්තර ආයතන කියන්නේ මොනවද? ඇස කන නාසය දිවකය මනස. බාහිර ආයතන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඒතර ආයතනයක් වෙන්නේ කොහොමද? නාම රූප පත්‍ය සලායතන. නාම රූප දෙක එකතු වෙන්න ඕන ආයතනයක් වෙන්න. ඒතර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කොහොමද ආයතන වෙන්නේ? ඇසට පේන රූප වලට නාම රූප නැහෙනේ. නාම රූප පත්‍ය සලායතන. තේරෙනවනේ? නාම රූප, නාම ධර්ම විත් එකතු වෙන ඕන රූපයක් තියෙන්න ඕන. ඒ දෙක අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන අත්දැකීම තුළ නේද ආයතන හැදෙන්නේ. මෙරිච්ච මිනිසුන්ට ආයතන තියෙනවද? චක්කායතනේ කියන එක නැහැ. ඇහැ තියෙනවා. මේ විදිහට මේ ඇහැ තියෙනවා. ආයතනේ චක්කායතනේ කියන එක නැහැ. ඇයි? විඥානේ නිරුද්ධ වෙලා. ඒ නිසා මෙරිච්ච මිනිහෙකුට චක්කායතනේ නැහැ. මේ මස් වලින් හැදිච්ච මේ ඇස තියෙනවා. ඒ කියන්නේ ඒ ඇහැ හොඳට තියෙන නිසාත් මේක වෙන මිනිහෙකුටත් දෙන්න පුළුවන් ඕන්න. කාට හරි වෙන කෙනෙකුට දෙන්න පුළුවන්. එයාට දුන්නාම එයාට පෙනීම එනවද නැද්ද? එයාට පෙනීමත් එනවා. හැබැයි මේ විඥානේ නිරුද්ධ වෙච්ච සැනින්ම මේ රූපයට මොකද්ද වෙන්නේ? ඇස පින්වත්නි ගඳ ගහන්නට, කුණුවෙන්ට, දිරන්ට, ජරාවටපත් වෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේම ඇසට වෙන දේ. ඒ මොහොතේම ඇසට සිද්ධ වෙන දේ ඔය. එතකොට ඒ මොහොතේම ඇසට සිද්ධ වෙන දේ ඔන්න ඕක. එතකොට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේ, ආයතන හයෙන් අත්දකින තත්ත්වය තුළ අපිට මොකද්ද වෙලා තියෙන්නේ? නාම රූප අත්දැකීමක්. දැන් තියෙන ප්‍රශ්නයක් මොකද්ද? බාහිර ආයතන නම් ඇසට පේන රූපේ නම් බාහිර ආයතනය, ඇසට පේන රූප කනට ඇන බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ බාහිර ආයතන වෙන්නේ කොහොමද? ආයතනයකට නාම රූප ඕන නම් බාහිර රූපවලට නාම රූප තියනවද? මේ බුලත් වටියට නාම රූප තියනවද? නැහනේ. එහෙනම් ආයතනයක් වෙන්නේ කොහොමද? මේ මොහොතේ ඇහැට පේන රූපේ විතරයි නාම රූප ආයතනයක් වෙන්නේ. මේ ලෝකෙ තියෙන සියලු රූප රූප ආයතන නෙමෙයි. මේ මොහොතේ ඇහැට ගෝචර වෙන එකට තමයි රූප ආයතන කියන්නේ. ඇයි? ඒක පේන මට්ටම ඇතුලේ තමන් තුල නාම රූප හට ගන්නවනේ. ඒකයි සියලු රූප රූප ආයතන නෙමෙයි, සියලු සද්ද සද්ද ආයතන නෙමෙයි. මේ මොහොතේ අපිට ඇහෙන සද්ද තියෙන අන්න එක තමයි බාහිර සද්ද ආයතන. මේ මොහොතේ ඔබට දැනෙන ගඳ සුවඳ තියෙන සියලු ගඳ සුවඳ ගන්ධ ආයතන නෙමෙයි, අදට අදාළ නැහැ. මේ මොහොතේ ඔබට ගඳ සුවඳ දැනෙන, ගඳ සුවඳ දැනෙන මට්ටමේදී ගඳ සුවඳ තමයි ආයතනයක් වෙන්නේ, බාහිර ආයතන. ඒතර මේ අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන කියලා ආයතනයන්ගේ හැසිරීමක් වෙන. හැබැයි ආයතනයක් වෙන්න නම් නාම රූප ධර්මයන් එකතු වෙන්න ඕන. එහෙනම් පින කියලා කියන්නේ මොකද්ද? පින කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතනයන්ගෙන් අත්දකින මනාප අත්දැකීම. පව කියන්නේ එතකොට ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින අමිහිරි කටුක අමනාප අත්දැකීම. ඔයිට වඩා පින විපාකයකුත් නැහැ, පවේ විපාකයකුත් නැහැ. හොඳයි, මට කියන්න තියෙනවනะ, මට කියන්න, ඔයිට වඩා පිනේ හපංකමක් හෝ පාවේ හපංකමක් තියෙනවද? නෑ. පින කියන්නේ මේ මොහොතේ ඇස කන නාසය දිවකය මනස තුල ප්‍රියමනාප අද්දකින් පරාසේ. ඒක පෙරපින කියන්නේ ඔන්න ඕකට. පෙරපින කියන්නේ ඔන්න ඕකට. ඔකට තමයි පින්වත්නි අපි පෙරපින කියලා හඳුන්වන්නේ. ඔయిత වඩා පෙරපින කියලා එකක් ඇත්තේ නැහැ. ඇසකනනාසේ දිවකය මනස තුලින් අත්දකින වර්තමාන ප්‍රියමනාප අත්දැකීම, ප්‍රියමනාප අත්දැකීම තමයි පින කියලා කියන්නේ. එතකොට පිනේ රැස්වීම කියන්නේ මොකක්ද? හරි, ඒක පින නම් පින රැස්වීම කියන්නේ සිත කය වචනය. ඔගොල්ලන්ගේ සිත කය වචනය. සිත කය වචනය තුලින් රැස්වීම, අලුතෙන් රැස්වීම තමයි. නිර්වද්‍යතාවයේ තුල, සාවද්‍යතාවයේ තුල නෙමෙයි, නිවැරදි ලෞකික සම්මාදිට්ඨිය තුල. ලෞකික සම්මාදිට්ඨිය තුල මේ බුද්ධ ශාසනය ඇතුලේ නම් මම කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය තුල ඔය පින්නතුන්ලාගේ සම්මාදිට්ඨිකත්වයේ මත පිහිටා සිතින් කයෙන් වචනෙන් මේ මොහොතේ යම් කිසි දෙයක් කරනවද, හිතනවද, කියනවද, ඒක ඔය පින්නතුන්ලාගේ පුණ්‍ය සංස්කාරයන්ගේ රැස්වීම. එතකොට ඇස කන නාසය දිවකය මනස කියන්නේ පෙරපිනි ගෙවීම. අන්න එහෙමයි දන්න ඕන. පෙරපිනි, පෙරපින නිරුද්ධ වීම, පෙරපින ගෙවී යාම තමයි මොකද්ද ඇස කන නාසය දිවකය මනස කියන්නේ. එතකොට පිනි රැස්වීම කියන්නේ මොකද්ද? සිත කය වචනේ. සිත කය වචනේ. එතකොට මෙන්න මේ දෙක දැකීමින් රැස්වීමත් ගෙවීමත්, ගෙවෙන තැන ආය රැස්වීමත්, ආය රැස්වි රැස්වි ගෙවෙන එකත්. පිනේ ඔයිට වඩා මොකක්වත් කෘත්‍යයක් නැහැ. රැස් වෙනවා, ගෙවෙනවා. ගෙවෙන එක ආය රැස් වෙනවා, ආය ගෙවෙනවා. ආය රැස් වෙනවා, ආය ගෙවෙනවා. ස්ථිරසාර බවක්, නিত্য බවක්, මේ ස්ථාවරත්වයක් පිනට නැහැ. රැස්වීමයි ගෙවීමයි ඔච්චරයි තියෙන්නේ. පිනේ තියෙන්නේ රැස්වීමයි ගෙවීමයි. එතකොට පිනේ රැස්වීමයි ගෙවීමයි නයි තියෙන්නේ. ඒ පින තුලක් තියෙන්නේ ඇතිවීම නැතිවීම කියන අත්දැකීම. ඇතිවීම නැතිවීම කියන අත්දැකීම්, ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන කමක් නම් පිනට තියෙන්නේ. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන කම දුකක් විදියටයි බුදුරජාණන් වදාළේ. ඇතිවෙන නැතිවෙන කමට අදාළ දෙයක් නම් ඒ අදාළ දේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍යයෙන් බලන්ඩයි වදාළේ. ඇතිවීම නැතිවීම නම් ස්ථාවරත්වයක් නැත්තම්, පිහිටා ඉන්න බැරි නම්, තහවුරුකමක් නැත්තම්, ස්ථිරසාර බවක් නැත්තම් මොකද්ද මේක තියෙන සාරය? පින්වත්නි, පින් රැස් කරලා ඔන්න විපාක දීලා අනිත්‍ය වෙලා යනකොට ආයෙත් ඒ පින විපාක දීලා අනිත්‍ය වෙනවම ආයෙ නිරයට වැටෙනවනම්, ප්‍රේත ලෝකෙට වැටෙනවනම්, තිරිසන් ලෝකෙට යන්න වෙනවනම්, ඔයාලා ඉගෙන ගත්තේ, උගත්කම් හදාගත්තේ, බුද්ධිමත්කම් හදාගත්තේ, බැංකු පොතට සල්ලි දාගත්තේ, රත්තරන් බඩු ගත්තේ, ඇඳුම් පැළඳුම් ගත්තේ, බැංකු පොත පුරව ගත්තේ, මේ ඔක්කොම කලේ පිනට නම්. ජීවිතේ මරණයත් එක්ක ඔක්කොම නම් අතහැරෙන්නේ. හම්බ කරගත්ත සල්ලි, ගෙවල්, දොරවල්, යාන වාහන, මිල මුදල්, වෘත්තිය, වටිනාකම්, උගත්කම්, බුද්ධිමත්කම්, බල පුළුවන්කාරකම් ඔක්කොම මරණයත් එක්ක අතහැරිලා යනවා නම් ආය අලුතෙන් පටන් ගත්ත තැන ආය බිඳුව ඉඳලා නැගිටින්න ඕන නම් පින්වත්නි, මේක ඇතුලේ ඔයාලට හිතෙනවනම් නෑ හරි අශ්‍රීකයි, හරිම හොඳයි මේක කියලා හිතෙනවනම් පින්වත්නි, මොකද්ද මේකේ හොඳේ මට කියන්න බලන්න. ඔගොලු බලාපොරොත්තු වෙන හොඳකම මොකද්ද? මොකද්ද මේකේ තියෙන හොඳකම? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන කියන ආයතනයන්ගේ අත්දැකීම මනාප අත්දැකීම පුණ්‍ය සංස්කාරයක් බව. ඒ මනාප අත්දැකීම, ඒ කියන්නේ පේන මට්ටම ඇතුළේ පිනමයි අනිත්‍ය වෙන්නේ. සුවපහසු නිින්ද කියන්නේ පිනීම අනිත්‍යකම. හොඳ කෑම මේසයක් කියන අනිත්‍ය වී යන පිනක්. නැගිටිනකොට අනිත්‍යයි. දවල්ට හොඳට කන්න කෑම මේසි ලෑස්ති කරලා තියලා ඔයා වාඩි වෙන්නේ පින. අත හොදනකොට අනිත්‍යයි. ආයක විපාක දෙන්නේ නැහැ කවදාවත්. කවදාකවත් ආය විපාකයට එන්නේ. ඒනම් මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතනයන්ගේ අත්දැකීම කියන්නේ කෙබඳු එකක්ද පින්වත්නි? ආයතනයන්ගේ අත්දැකීම කියන්නේ අතීත පුණ්‍ය සංස්කාර. මනාප අත්දැකීම ගැන මේ කියන්නේ. අමනාප අත්දැකීම නම් අතීත අකුසල සංස්කාරයන්ගේ අත්දැකීම. අමිහිරි කටුක විදියටම නම් රූප පේන්නේ. තමන් අකමැති අමනාප විදිහට නම් සද්ද ඇහෙන්නේ කොයි වෙලෙත්. තමන් හරි මනාපයි කෑම ටිකක් හොඳට කන්න. නමුත් හැමදාම ගොරෝසු කෑම ටිකක් නම් තියෙන්නේ. හැමදාම නිකන් පොල් සම්බෝලයක් හදලා බත් ටිකක් කන්න වෙලා නම්. රහට කාපු දවසක් මතක නැත්තම්. ඒ හැම දවසකම ඔයාගේ ගෙවෙන්නේ මොනවද? අකුසල සංස්කාර. එතකොට ඔය පින්නතුන්ලා දැන් හිතන විදිය, දැන් කතා කරන විදිය, දැන් වැඩ කරන විදිය පින්වත්නි සම්මා දිට්ඨිය පදනම් වෙලා නම් එතන ඔයාලට ප්‍රතිබල සම්පන්න කුසලයක් රැස් වෙනවා. ඒ රැස් වෙන හැම මොහොතකම අතීත කුසලේ, අතීත කුසලේ ආනිත්‍ය වී යනවා. අතීත කුසලේ නැතිවි වර්තමාන කුසල ඇතිවි, ඇතිවීම නැතිවීම ප්‍රාමාණික අත්දැකීමක් වෙනවා. ඇතිවීම නැතිවීම දෙකෙන් යම් ධර්මයක් පෙළෙනවා නම් ඔන්නෝක ගන්න ඔළුවට. ඇතිවීම නැතිවීම දෙකෙන් යම් ධර්මයක් පෙළෙනවා නම් ඒක දුක්ඛාරිය සත්‍යයෙන් බලන්න කියලා බුදුරජාණන් වහන්සේ. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන කමක් නම් පින කියන්නේ. ඒක දුක්ඛාරිය සත්‍යයෙන් ඔය පින තුන්ලා සංග්‍රහ කොට බලන්න. දුක්ඛාරිය සත්‍යයෙන් හොඳට සංග්‍රහ කරලා බලන්න. ඒ දුක්ඛාරිය සත්‍යයෙන් සංග්‍රහ කරලා බලනකොට මේක දුකක් විදියටම නම් පේන්නේ. මේක දුකක් විදියටම නම් පේන්නේ. මොකද්ද මේකේ සාරේ? එන යම් කෙනෙකුට පුණ්‍ය සංස්කාරයේ දුක්ඛාරිය සත්‍යයෙන් සංග්‍රහ කරලා බලලා දුක්ඛ සමුදයාරිය සත්‍යෙට බලන්න පුළුවන්. මොකක්ද දුකේ සමුදය? දුකේ හට ගැනීම මොකද්ද? පින රැස් වෙනව, පින රැස් කිරීම පටිච්ච සමුප්පාදයට අනුව කොහොම වෙනවා කියලාද අපි දැන් වදාලේ? අවිජ්ජා පච්චය පුඤ්ඤාභි සංකාර. මම නෙමෙයි මේ වදාරන්නේ, අපගේ භාග්‍යතුන් වහන්සේ. අවිජ්ජා පච්චය පුඤ්ඤාභි සංකාර. එහෙනම් පිනි රැස්වීම හේතුව මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍ය වීම. එහෙනම් පින්වත්නි ඇතිවෙන නැතිවෙන මේ පින අනිත්‍ය වී යන පිනක් කියන්නේ දුක්ඛාරිය සත්‍යයෙන් බල, දුක සමුදයාරිය සත්‍යයෙන් බලනකොට යාට පේනවා මේ පිනේ රැස්වීම අවිද්‍යා පච්චය. අවිද්‍යාව ප්‍රත්‍ය කොට සිද්ධවන්නාහ. එතකොට අවිද්‍යා, අවිද්‍යාව නිරුද්ධ වීමෙන් දුක, අවිද්‍යාව නිරුද්ධ වීමෙන් පිනද නිරුද්ධ වී යනවා. අවිද්‍යාව නිරුද්ධ කරපු කෙනා පින ගැනද හිත මැඳහත්. ඒක තමයි දුකේ නිරෝධාරිය සත්‍යය. එහෙනම් පින අනිත්‍ය වී යන දෙයක් කියලා දකින්න එක තමයි මාර්ග සත්‍යය. ඔන්න ඔය විදියට බැලුවොත් මේ සංසාර ගමනේ දුක නිමාකොට එයා සදාතනිකව සංසිඳී යනවා. එබඳු සංසිඳීමක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින තුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාවේ දායකත්වයේ මාතර තෙලිච්චවිල කඩුකන්න දිමුතු නිවසේ පදිංචි විජේදාස හේවගේ මහතා ඇතුළු උදිත ලංකා ඉසුරු වෙරංග කියන පුතුන් දෙදෙනා ප්‍රධානව පිනතුන් විසින් දායකත්වයේ දරා තිබෙනවා. පින්වත් විජේදාස හේවගේ මහත්මා ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පිනතුන්ට මේ ධර්ම දාන, මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මීට වසර 15කට පෙර පරලෝ සැපත්තුණු ඉන්ද්‍රාණී විධානගමගේ මහත්මිය, ඒ වගේම HP ප්‍රනාන්දු මහත්මා, පී රොසලින් ආදරණීය මෑණියන් ප්‍රදාන සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. විශේෂයෙන්ම ඉන්ද්‍රාණී විධානගමගේ මහත්මිය ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම මේ කුසල් අනුමෝදන්ව භවගාමී ජීවිත සුවපත් වේවා. විජේදාස හේවගේ මහත්මා ඇතුළු පින්තුන් නමින් මිය පරලෝ ගියා වූ වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා, සංසාරගත ජීවිත සුවපත් වේවා, සසර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානි සංස ධර්මයන් හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. මාස 5කට පෙර පරලෝ සැපත් DD විමලසේන මහත්මාටත්, ඥාති හිත මිතුරන් හැම දිනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්ට මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. අප්‍රේල් මාසේ 29 වන දිනට ජන්මදිනයේ දෙන විජේදාස හේවගේ මහත්මාට අපි නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මේ ධර්මදානමේ කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විජේදාස හේවගේ මහත්මා ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම මේ කුසල් බලවත් වී සුවසේම නිවන් මඟ පූර්ණේ කර ගන්නට මේ කුසල් බලවත් වේවායි අපි තා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ හැම දිනාටම ධර්ම ශ්‍රවණයට රැස් වුණා වූ සියලු දිනාටත් මේ පින්තුන් සියලු දිනාටත් මේ කුසල් බලවත් වේවා. ජීවිතාව බෝධය ධර්මාව බෝධේ පිණිස මේ කුසල් හේතුපකාර වේවා. සුවසේම නිවන් මඟ පූර්ණේ කර ගන්නට මේ පින්තුන්ට මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරුවනටත් මේ කුසල් බලවත් වේවා. මේ සියලු කුසලානිසංස ධර්මයන් අමා නිවනින් නිවි සැනසීමට මේ පිනතුන්ට මේ කුසල් හේතුපකාර වේවා. සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
දේශඛයෝ නිබ්බානං.